හොඳයි, අපි දේශනාව පටන් ගන්නවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පිනතුන් හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වය මීරිගම කිතුල්වල පහළගම පදිංචි ගංගානී කෞශල්‍යා මහත්මියත් හසින්ත මදුෂාන් මහත්මා ප්‍රදාන පින්වත් පිරිස මේ ස්ථානයට රැස්වලා මේ දේශනාව ලෝකේ විශාල පිරිසකට ධර්මදානය පිණිස සන්නිවේදනය කරනවා. මේ පිනතුන් සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, අද මේ දේශනාවට මාතෘකාව විදියට ලැබිලා තිබෙන්නේ, මේ පිනතුන් විසින් මාතෘකාව දීලා තිබෙන්නේ වර්තමානී භව සංස්කාර සකස් නොවීම සහ වර්තමානී සති සම්පජඤ්ඤය ඇසුරු කරගෙන භව සංස්කාර නිරුද්ධ කිරීම පිණිස තමන් තුළ సంతානෙ ගොඩනගා ගන්න කොහොමද කියන එක තමයි මාතෘකාව විදියට දීලා තිබෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම වදාලා ඊට ප්‍රධාන රිද්මයක්, ඒ තමයි අතීත සංස්කාර අනුව නොපවතින කම එකක්, අනාගත සංස්කාර පතන් නැති එක දෙකක්, ඊළඟ එක ඊට පස්සේ වර්තමාන සංස්කාර අඳුන ගන්න එක තුන්වෙනි එක, ඒ වර්තමාන සංස්කාර අඳුනගෙන ඒවා තවත් සිතකින් විදර්ශනා කරන එක හතරවෙනි එක. ඔන්න ඕකෙන් තමයි වර්තමානී සියලු භව සංස්කාර නිරුද්ධ කරන ක්‍රමවේදය. එක පළවෙනි එක තමයි අතීත සංස්කාර අනුව සිත නොපවතින එක. රතන සූත්‍රයේ පවා ඒක පැහැදිලි කරලා තිබෙනවා සංඝයා ගැන කියද්දී. අතීතං නාන්වා ගමීය කියලා ධර්මී නිතරම යොදපු තැන් තියෙනවා. එතකොට ඒ වගේම බුද්ධ රජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල නිතරම පාවිච්චි වෙච්ච එකක් ඒක. දැන් රතන සූත්‍රේ වුණත් ඒකන කියන්නේ කීනම් පුරාණං නවන්නත්ති සම්භවං කියලා කියන්නේ ඒකයි. කීනම් පුරාණං කියලා කියන්නේ පැරණි සංස්කාරණුව සිත නොපවතින හැකියාව. පුරාණං නවන්නත්ති සම්භවං. නව සංස්කාර පිළිබඳ බලාපොරොත්තු තියාගන්න නැති එක. අන්න ඒ මට්ටම ඇතුලේ තමයි වර්තමාන සංස්කාර දකිමින් ඒවා තව සිතකින් විදර්ශනා කරනවා. ඔච්චරයි මුළු බුද්ධ ශාසනයේ අර්ථය. එක්තරා විදියකින් කිව්වොත්, එක්තරා ආකාරයකින් කිව්වොත් ඔන්න ඔය විදිය. ඉතින් ඕක හොඳට අපි තේරුම් ගත්තොත් අපිට කවදාකවත් ඒකේ වරදින්නේ නැහැ. ඕක හරියට තේරුම් ගන්න ඕන. එතකොට දැන් මේ වර්තමාන භව සංස්කාර නොයෙදෙන ආකාරයේ කියලා කියන්න නම් වර්තමාන භවය කියන එක හැදෙන්නේ කොහොමද කියලා එයා දැනගන්න ඕන. වර්තමාන භවය හැදෙන්නේ ආරම්මණග්‍රාහීව ගොඩනැගෙන චිත්තචෛතසික ධර්ම තවත් සිතකින් උපාදානය කර ගැනීමයි. ඇත්තටම වර්තමාන භව සංස්කාර හැදෙන මූලික පදනම මොකද්ද? පින්වත්නි, අපි තුල පහළ වෙන නාම රූප පරම්පරාවක් තියෙනවා. ඒ නාම රූප පරම්පරාව අපි කරන්නේ ඒ නාම රූප පරම්පරාව ඒ නාම රූප හැටියට දකින්න බැරි කම, ඒ දකින්න බැරි මට්ටමට අපි කියනවා අවිද්‍යා කියලා. ඒ අවිද්‍යාව නිසා ඉතින් මේ අවිද්‍යාව පදනම් කරගෙන නාම රූප ධර්මයන් Tamange సంతානේ තුල පහළ වෙනකොට ඒ නාම රූප ධර්ම බාහිර ලෝකයට ගැට ගන්න කමක් අපි තුල තියෙනවා. අනේ බාහිර ලෝකයට ගැට ගන්න එක තමයි අපි තණ්හාව කියලා කියන්නේ. එතකොට බාහිර ලෝකයට ගැට ගන්නකොට ඒ ලෝකෙට අපේ සිත ස්වභාවයෙන්ම බැඳිලා යන කමක් තියෙනවා. අනේ බැඳිලා යන කම ඇතුලේ තමයි බැඳිලා යන එකම ඇතුලේ තමයි උපාදානයේ සකස් වෙන්නේ. ඒ නිසා තමයි භව සංස්කාර වර්තමානි රැස් වෙන උපාදාන පත්‍ය භවෝ කියලා කියන්නේ අන්න ඒකයි. ඉතින් මෙන්න මේ කාරණය හොඳට ගැඹුරෙන් අවබෝධ කරගන්නවා නම් ඒක මේ බුද්ධ ශාසනයේ යෙදෙන ශ්‍රාවකයාගේ විශේෂ දෙයක් පින්වත්නි. විශේෂ දෙයක්. ඒතකොට විශේෂ දෙයක් නිසා තමයි සංඝයාට සුපටිපන්න කියලා කියන්නේ. මොකද්ද සුපටිපන්න කියලා කියන්නේ? සුපටිපන්න කියලා කියන්නේ උන්වහන්සේලාට උන්වහන්සේලාගේ ජීවිතයේ ඉස්සරහා භව සංස්කාර දුරු කිරීම පිණිස උන්වහන්සේලාට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක යෙදිලා නැහැ තවම. ප්‍රතිපත්තියක් තියෙන එකම ලොකු දෙයක් නේ. බෙහෙත් බීලා නැතත් බෙහෙත් තියෙන එක ඒකම පොඩි ආරක්ෂාවක් නේද? දැන් හොඳට බලන්න, කාට හරි කෙනෙකුට හෘදයාබාධයක් තියෙන ලෙඩෙකුට ඒ හෘදයාබාධයක් ඇති වෙනකොට ඉතින් ඒ හෘදයාබාධයට මුණ දෙනකොට එයා ළඟ බෙහෙත් ටික තියෙන බෙහෙත් බීලා නැහැ තවම. එයා දන්නවා අවදානමක් ආවොත් මල් ළඟ විකල්පයක් තියෙනවා කියලා. තවම බෙහෙත් බීලා එයාගේ සුවපත් වීමේ අර්ථයක් නැහැ. එයා දන්නවා එක දෙයක්, මොකද්ද? නෑ මේ ප්‍රශ්නේ ආවොත් අපි ළඟ බෙහෙත් තියෙනවනේ. ආවොත් අපි එක බලාගමු වගේ එකක් තියෙනවා. ඇවිල්ලත් නෑ තවම. අන්න ඒ වගේ මේ යෙදුණුකමක් නැහැ. මේ භව සංස්කාර දුරු කිරීම පිණිස ප්‍රතිපත්තියක් තියෙනවා. යෙදිලා නැහැ තවම. ඒ ප්‍රතිපත්තියට සමවැදිච්ච කමක් උන්වහන්සේලාගේ ජීවිතේ තවම නැහැ. ඒක මොකක්වත් සමවැදිච්ච කමක් නැහැ. මේ පින්වත්නි, මේ භව සංස්කාර දුරු කිරීම පිණිස උන්වහන්සේලාගේ ජීවිතේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තියක් තියෙන කමට අපි මොකද්ද කියන්නේ? ඒ ප්‍රතිපත්තියක් තියෙන කමට අපි කියන්නේ සුපටිපන්න කියලා. බලන්න සංඝයාගේ ගුණ කොච්චර ගැඹුරුද කියලා. වඩලවත්, භාවිතා කරලවත්, පුරුදු කරලවත්, පුහුණු කරලවත් මොකක්වත් කරලා නැහැ. එහෙම ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ තියෙන කමට තමයි ඒක සුපටිපන්න කියලා කියන්නේ. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. යෙදෙන්න පුළුවන් මට්ටමට තමන්ගේ ඉස්සරහින් ප්‍රතිපත්තියක් තියෙනවා. මොකටද ඒ ප්‍රතිපත්තිය කේන්ද්‍රගත වෙන්නේ? වර්තමානයේ භව සංස්කාර දුරු කිරීම පිණිස. දුරු වෙලා නැහැ. සංස්කාර රැස් වෙන මට්ටමක් ඇතුලේ තමයි උන්වහන්සේගේ ජීවිතේ තියෙන්නේ. හැබැයි උන්වහන්සේගේ ජීවිතේ හරි විශේෂ දෙයක් තියෙනවා. ඒ භව සංස්කාර දුරු කිරීම පිණිස උන්වහන්සේට බොහොම පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය තියෙන කමක් උන්වහන්සේට ඒක දකින්නකොට ඉතුරු එකටවත් වටිනාකම යන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය සංඝ පිරිස දකිද්දී ඉතුරු එක දෙයකටවත් වටිනාකම යන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම වතාලා ඒ ප්‍රතිපත්තියම දකින්න කියලා. එතකොට මේ ලෝකේ වටිනාකම් අපිට ගොඩාක් එන්නේ නැහැ. ඒ කියන්නේ අර එක සූත්‍රයක් තියෙනවා, චන්දූපම කියලා සූත්‍රයක්. චන්ද කියන්නේ හඳටනේ. හඳ පිළිබඳ උපමා කොට වදාළ දේශනාවක්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ අපට බොහොම පැහැදිලිව මතක් කරනවා, පින්වත් මහණෙනි, ඔබ පිණ්ඩපාතේ යනකොට, භික්ෂුවට කියනවා පිණ්ඩපාතේ යනකොට පුළුවන් තරම් ආමිසය ඇසුරු කරද්දී මේ කය ඈත් කරගන්න, සිතද ඈත් කරගන්න. පිණ්ඩපාතේ වඩිනකොට කයද සිතද ඉවත් කරගෙනම පිඬු පිනිස හැසිරෙන්න. කයයි සිතයි දෙක ඉවත් කරගෙනම හැසිරෙන්න කියනවා. ඒකෙදි බුදුරජාන් වහන්සේ වදාරනවා, මහණෙනි, ඒක හරියට මේ වගේ කියනවා. ඔබ ආමිසයේ පැත්තට යන්න ඕන හරියට ගරා වැටිච්ච ලිඳක් ළඟට යනවා වගේ කියනවා. ගරා වැටිච්ච ලිඳක් ළඟට යනවා වගේ තමයි ඔබ යන්න ඕන කියනවා. එතන ගරා වැටිච්ච ලිඳක් ළඟට ගිහින් අපිට ලිම්බැම්ම හේතු වෙනවද කවදාවත්? අපි කවදාවත් එහෙම ගරා වැටිච්ච ලිඳක් ළඟට ගිහින් ලිම්බැම්මට හේතු වෙන්නේ නැහැ. ලිම්බැම්මට හේතු වුණොත් ඇයි ලිඳ අවදානමක නිතී? එයා අවදානමෙ වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, පින්වත් මහණෙනි, මේ චන්දූපම සූත්‍රයේ මහණෙනි, හරියට මේ ආමිසයේ පැත්තට ඔබ යන්න ඕන. ආමිසයෙන් තොරව භික්ෂුවකට යැපෙන්න බෑනේ, ප්‍රධාන අවශ්‍යතා තියෙනෝනේ. ආමිසයේ පැත්තට ඔබ යන්න ඕන ප්‍රපාතයක් ළඟට යනවා වගේ. ප්‍රපාතයක් ළඟට, ලෝකාන්තේ වගේ තැනකට අපි කෙලීම් යනවා දත් දෙක වනවන. යන්නේ ඒ මීට ඇඟ අයින් කරලා එබෙන්නේ. මහණෙනි හරියට ඔබ ආමිසේ පැත්තට යන්න ඕන ගතසා සිත දෙකම ඉවත් කරගෙන කියනවා. හරියට ඔබ දකින්න ඕන ආමිසය යැපි, ඒ කියන්නේ මේ යැපෙන්නේ නැතුවත් බෑ. නමුත් ඔබ යා යුත්තේ හරියට ඇඟ ඉවත් කරගෙන, ඇඟ අයින් කරගෙන යන්න කියනවා. පින්වත් මහණෙනි ඔබ මේ ආමිසේ පැත්තට යන්න ඕන, හරියට ඔබගේ ජීවිතේ ආමිසේ පැත්තට යන්න ඕන. කැඩී සිඳී බිඳී ගිය ගං ඉවුරක් ළඟට යනවා වගේ, කැඩිලා ගියපු ගං ඉවුරක් ළඟට, කඩාගෙන යන ගං ඉවුරක් ළඟට. බය නැතුව හඩිය තියනවද? තියන්නේ. එතකොට කැඩී බිඳී ගිය ගං ඉවුරක් වගේ, ඊට පස්සේ ප්‍රපාතයක් වගේ, ඊට පස්සේ පින්වත්නි අපි ගරා වැටුණු ලිඳක් වගේ අපි දකිනවා නම්, ඒ විදියට අපි දකිනවා නම්, ඒ විදියට දකින ගමක් අපේ ජීවිතේ තියෙනවා නම්, එහෙම තියෙනවා නම් අපිට, එහෙම තියෙන තැනක අපිට කවදාවත් ඒක වරදින්නේ නැහැ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ ඉතින් අපිට යැපීම පිණිස ඒවා ඕන කියලා. නමුත් ඒක එහෙම වුණාට ඕන අපිට ඒවා යැපෙන්න, එහෙම ඕන වුණාට අර මේ සුපටිපන්න කියන එක දකිනකොට අරක ඉන්නේ නැහැ. අන්න ඒකයි මේ සංගයාගේ විශේෂ දෙයක්. ඒක මොකද්ද? සුපටිපන්න කියන්නේ මොකද්ද? පින්වත්නි වර්තමානයේ භව සංස්කාර දුරු කිරීම පිණිස ප්‍රතිපත්තියක් තියෙනවා. යෙදිලා නැහැ තවම. වැඩ ඒකට මුකුත් කරලා නැහැ. ඒක පේනකොට, ඒ ප්‍රතිපත්තිය පේනකොට අර ඔක්කොටම යන්නේ පළමුව සුපටිපන්න. එතකොට සුපටිපන්න කියන්නේ මොකද්ද? වර්තමානයේ භව සංස්කාර, භව සංස්කාර දකින්නත්, ඒ භව සංස්කාර නිරුද්ධ කරන්නත් එයාට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය තියෙන කමට අපි කියනවා මොකද්ද? සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඒ වගේම මේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න. උජුපටිපන්න කියන්නේ මොකද්ද? උජුපටිපන්න කියලා කියන්නේ ඕන හරි ලස්සන දෙයක් බලන්න මේක ගුණයක් අනිත් ගුණයට තල්ලුව දෙන විදිය. උජුපටිපන්න කියන්නේ පින්වත්නි මේ වර්තමානි භව සංස්කාර සකස් වෙන ස්කන්ධ ගැනත් එයා දන්නවා. උජුපටිපන්න කියන්නේ ඒකට. එයා ස්කන්ධ ගැනත් දන්නවා. ඒ වර්තමාන භව සංස්කාර සකස් වෙන්නේ පින්වත්නි මේ ස්කන්ධ නාම රූප හටගත්තොත් විතරනේ. වර්තමාන ස්කන්ධ ධාතු නාම රූප කතාවක් දන්නවා. ඒ වගේම ඒවා නැවත නැවත හට ගන්න විදියක් දන්නවා. ওই දෙකටම යන්නේ. අන්න ඍජුයි. උජුපටිපන්න කියන්නේ ඔන්න ඕකනේ. මොකද්ද? මේ මොහොතේ නාම රූප පරම්පරාව සකස් වෙච්ච විදියක් දන්නවා. අනාගත නාම රූප ධර්ම සකස් වෙන විදියට වැඩ කරන කමකුත් උන්වහන්සේ තුල නැහැ. ඕක තමයි දෙපැත්ත. දෙපැත්තට නොවැටීම තමයි ඍජු බව කියන්නේ. ඍජු බව කියන්නේ මේ මිනිසුන්ට දොස් කියන එක නෙමෙයි. කියන්නේ කෙලින්ම ගිහින් සමාව උද්ඝෝෂණ කරනවා, බෝඩ් අල්ලගෙන ඉන්නවා, ඒක නෙමෙයි ඍජුපටිපන්න කියන්නේ. සමහර අය කියනවා බලන්න ඌ හරි ඍජුයි නේ හාමුදුරු. දැන් ලංකාවට හිටපු සමහර පැවිදි අය ගැන කියලා අපි කියනවා ඒ හරි ඍජුයි කියන එක කෙලින්ම කියලා දානවා. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙම නොකිය ඉන්නවා නෙමෙයි. නමුත් කෙලීම මූණට දමල ගහනවා වගේ එක නෙමෙයි ඍජුපටිපන්න කියන්නේ. ඒක මේ ගුණ ගැන දන්නේ නැති කමට කියන කතාවක්. ඒවා මේවා ගැන යාලට තේරෙන්නේ නැති කමට කියන කතා. ඍජුපටිපන්න කියන්නේ මොකද්ද? මේ වර්තමාන පින්වත්නි මේ මොහොතේ නාම රූප පරම්පරාව ගැනත් දන්නවා. ඒක දන්නේ නැත්නම් ඒක අන්තයකට වැටෙනවා. ඍජුනේ. ඒ වගේම පින්වත්නි මේ මොහොතේ නාම රූප ධර්ම උපාදානේ වී රැස් වෙන භව සංස්කාර විසින් අනාගත භවයේ හදන බවක් දන්නවා. අනාගත භවයේ හදන බවක් දන්නවා. ඒ අනාගත භවයේ හැදෙන බව දන්නේ නැත්නම් උජු නෑ ඍජු නෑ. ඒක යා එක පැත්තක්වත් ඇයි දන්නේ නෑනේ. මේ මොහොතේ වාලා තුල දැන් නාම රූප පරම්පරාව කඩගෙන තියෙනෝනේ. මේ වෙලාවේ ඒ හටගත්ත නාම රූප පරම්පරාව ගැනත් එයා දන්නවා. අනාගත නාම රූප පරම්පරාව හට ගන්න විදිය ගැනත් එයා දන්නවා. ආය ආය අනාගතයට කොහොමද හට ගන්න කියලා දන්නවා. එතකොට මේ දෙකම දන්න කමට අපි මොකද්ද කියන්නේ? මේ දෙකම දැනගත්තට පස්සේ එයා තුළ හරීම ඍජු බවක් තියෙනවා. උජුපටිපන්නයි. හරීම ඍජුයි. එතකොට අන්නේ ඍජු බවට අපි කියනවා ඒ ඍජු බව බුදුරජාණන් වහන්සේ හරියට අගය කළා. ඒක ශ්‍රාවක සංඝයාගේ තියෙන විශේෂ දෙයක් විදිහට දැක්කා. ඒ නිසා මේ ශ්‍රාවක සංඝයා සරණ යනකොටම අපි උජුපටිපන්නයි. එතකොට දැන් බලන්න මේ ශ්‍රාවකය කියලා කියන්නේ පින්වත්නි, ධර්මමාර්ගයට එන අපි හැමෝගෙම ජීවිතේ මේව වැඩෙන්න ඕන. ධර්මමාර්ගයට එන අපේ ජීවිතවල මේව වැඩිලා නැත්නම් පින්වත්නි අපිට කවදාවත් සත්‍ය අවබෝධය කරා යන්න බෑ. ඒක එතකොට සුපටිපන්න කියන්නේ මොකද්ද? වර්තමාන භව සංස්කාර දුරු කරන්න ප්‍රතිපත්තියක් තියෙනවා යාට. වෙදි එදිලා නැහැ, වැඩ කරලා නැහැ. තියෙන බවම රැකවරණය. සුරක්ෂිත බව. වැස්සට යනකොට කුඩේ අටවන්න ඕනේ. කුඩේ බෑග් එකේ තියෙනවා කියන එකම වැස්සක් එනකොට සුරක්ෂිතකමක් කියලා එයා දන්නවනේ. බෑග් එකේ කුඩයක් තියෙනකම අකුණු ගහනකොට ගොරවගෙන ඉනකොට යාට තැතිගැන්මක් ඇති වෙන්නේ. ඇයි? තම වැහැලා නැහැ. තම වැස්සට යා මුණ දීලා නැහැ. හැබැයි යාට තියෙන එක දෙයක් බෑග් එකේ කුඩයක් තියෙනකමක් තියෙනවා. ඒ කුඩේ අටවල යා ප්‍රායෝගිකව කුඩේ යොදා ගන්න අවකාශය තවම උදා වෙලා නැහැ. අන්න ඒ වගේ සුපටිපන්නයි කියලා කියන්නේ ප්‍රතිපත්තියක් ඇති බව. වර්තමානයේ භව සංස්කාර දුරු කිරීම පිණිස සතර සතිපට්ඨානයේ ප්‍රාමාණික සාක්ෂිය කරගෙන ප්‍රතිපත්තියක් තියෙනකමම බලනකො තියෙනකමම ශ්‍රේෂ්ඨ දෙයක්. යෙදෙනකම කොහොම ශ්‍රේෂ්ඨ වෙන්න ඕන? ඒ නිසා තමයි මේ ඕනම ස්වාමීනාංශ නමකට අපි ගරු කරන්නේ. ඒ කියන්නේ උන්වහන්සේගේ ප්‍රතිපත්තිය ඇතුලේ වැඩනවද නැද්ද, කැලේද, ගමේද, පන්සලේද, කොහෙද අපිට වැඩක් නැහැ නේද? ස්වාමීනාංශ නම දැක්ක ගමන් අපි ගරු කරන්නේ ඇයි? උන්වහන්සේ ප්‍රතිපත්තිය මත යෙදෙනකම දෙක, තියෙනකම එක. ප්‍රතිපත්තිය ගැති බව. හොඳට බලන්න අද ගිහින් සුපටිපන්න කියන්නේ මේව ඉතින් ගැඹුරින් කවුරුත් තෝරලා නම් දෙන්නෙම නෑ. මේ කාලේ කොහොමත් තෝරන්නේ නෑ. එතකොට සුපටිපන්න කියලා කියන්නේ එතකොට දැන් ඔයාලට මේ විදියට දැක්කොත් එimhe ඕන වෙලාවක ස්වාමීන් වහන්සේමකට වඳින්න පුළුවන්. උන්වහන්සේ කොහොම කෙනෙක්ද මොන වගේද ඒව අපිට වැඩක් නෑ. ඇයි? ප්‍රතිපත්තියක් තියෙනකමම, යෙදෙනකම නෙමෙයි, තියෙනකමම ශ්‍රේෂ්ඨයි. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝ. උජුපටිපන්නයි කියන්නේ මේ මොහොතේ ජීවිතය කියලා ඔය පින්නතුන්ලාට ලැබෙන ජීවිතේ කෙබඳු එකක්ද? මේ මොහොතේ ජීවිතේ කොයි වගේ එකක්ද? මේ මොහොතේ ජීවිතය කියලා කියන්නේ නාම රූප පරම්පරාවක් නේ. ඒ ලෝකයක් තියෙනවා කියලා අපි හිතාන හිටියට මේ මොහොතේ නාම රූප පරම්පරාවක් නේ. හොඳට බලන්න, ඔයාලට දරුවා මතක් වුණොත් ඔයාලට හිතනවනේ දරුවා ඉන්නවා කියලා. නමුත් දැන් ඔයාලට දැන් මේ වෙලාවේ ඔතන ඉඳලා දරුවව මතක් කරන්න බැරිද? පුළුවන්. මතක් වෙන්නේ නැද්ද දරුවව? මතක් වෙනවා. දරුවගේ රුව පවා හිතට මැවෙන්නේ නැද්ද? මැවෙනවා. එතකොට මේ වෙලාවේ ඔයගොල්ලෝ ඇතුළේ පරමාර්ථ වශයෙන් මොකද උනේ? මේ මොහොතේ මන ධම්ම මනෝ විඥාන කියන තුන එකතු වෙන්නේ. මේ වෙලාවේ රුවන්වැලිසෑය මතක් කරන්නකෝ. එතකොට රුවන්වැලිසෑය මතක් වෙනකොට සද්ධාවාදී සංස්කාර ධර්ම පවා ඔය පින්නතුන්ලාගේ සිත තුල හටගන්නේ නැද්ද? හටගන්නවා. හැබැයි රුවන්වැලිසෑයි මතක් කළත් පරමාර්ථ වශයෙන් මන ධම්ම මනෝ විඥාන ටිකක් ඇතිවීම නැතිවීම විතරනේ. මේ වෙලාවේ මන ධම්ම මනෝ විඥාන ටිකක් ඇති වෙන එක විතරයි. මේ වෙලාවේ ගෙදර ගැන මතක් කරන්න, බිරිඳ ගැන මතක් කරන්න, ස්වාමියා ගැන මතක් කරන්න, ඒ මතක් වෙන මතක මොහොතක, මතක් වෙන අවකාශයක බින්වත්නි ඔබ තුල සත්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? මන ධම්ම මනෝ විඥාන ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. එහෙනම් බලන්නකෝ, වෙලාවක මන ධම්ම මනෝ විඥාන ඔයාලගේ බිරිඳ වෙනවා. වෙලාවක මන ධම්ම මනෝ විඥානේ ඔයගොල්ලන්ගේ දරුවා වෙනවා. වෙලාවක මන ධම්ම මනෝ විඥාන රුවන්වැලිසෑය වෙනවා. වෙලාවකට මන ධම්ම මනෝ විඥාන ඔයාලගේ gedara වෙනවා. පරමාර්ථ වශයෙන් gedara වුණත්, බිරිඳ වුණත්, ස්වාමියා වුණත්, අම්මා වුණත්, තාත්තා වුණත්, රුවන්වැලිසෑය වුණත් මනදම් පරමාර්ථ වශයෙන් ඔබ තුල සිද්ධ වුණේ කුමක්ද පින්වත්නි? මන ධම්ම මනෝ විඥාන ටිකක් ඇති වෙලා නැති වෙලා යamak විතරයි. එතකොට එහෙනම් මේ ජීවිතයේ ඔය දැන් මනස පැත්තෙන්නේ, ඇස පැත්තෙනුත් ඔය වගේ, කන පැත්තෙනුත් ඔය වගේ, සියලු පැති වලින් ඔබ තුල ඔය විදිය අත්දැකීමක් තමයි තියෙන්නේ. එහෙනම් මේ මන ධම්ම මනෝ විඥාන කියන එක තමයි පරමාර්ථ වශයෙන් අපි තුල සිද්ධ වෙන දේ. ඇසේ කතාව ඇතුලේ පින්වත්නි, ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය තුන එකතු වීම තමයි විටෙක ඔබට ආස්වාද ජනක අවකාශයක් දක්වා ඔබව අරගෙන යන්න බලපාන ප්‍රාමාණික මූලික සාක්ෂිය. හැබැයි ඉතින් ඔබගේ ආස්වාදයේ රූපයට ගැට ගහගන්නේ ඔබ අවිද්‍යාවට කරන දෙයක්. ඒක යථාර්ථයක් යයි කියලා හිතාගෙන, ඒක තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් යයි කියලා හිතාගෙන ඒක ලෝකෙට ගැට ගහගන්නේ ඔයාලා කරන වැඩක්. ඒක තමයි අපි තුල නිරතුරුව සිද්ධ වෙන දේ. දැන් පින්වත්නි හොඳට බලන්න, දැන් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අර මේ විදියට සංඝයා තමන්ව තේරුම් ගන්නකොට, ඔයාලා පවා සංඝයාව එහෙම දකිනකොට ඔයාලට කිසි ප්‍රශ්න නැහැ. අර බලන බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි ආමිසේ ප්‍රපාතයක් වගේ දකින්ද, ගරා වැටිච්ච ලිඳක් වගේ දකින්ද, කැඩී බිඳී සිඳී බිඳී ගිය ගං යුරක්සේ මහණෙනි දකින්ට කියලා බුදුරජාණන් වහන්සේ වදාලා විදියට බලන්න පුළුවන්. මේ ගුණ ඇත්තට මේ බුදුරජාණන් වහන්සේ වදාලා විදියට මේ ලක්ෂණ පේනකොට එයාට පේන්නේ ප්‍රතිපත්තිය විතරයි. සුපටිපන්න, සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, එයාට සුන්දර ප්‍රතිපත්තියක් තියෙනකම්, යෙදෙනකම නෙමෙයි. වැස්සට යනකොට වැස්ස ඇවිල්ලා නැහැ. තවම ගොරවල වහින්න ලකුණුවත් නැහැ. වැස්සොත් කුඩයක් තියෙනවා කියන කම වගේ. ඒතකොට උජුපටිපන්න කියන්නේ අර මේ වෙලාවේ මනදම්ම මනෝවිඤ්ඤාණ කියලා තමන් තුළ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ වගේම මේක මනසේ වගේම ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ සියලු තැන්වල නාම රූප පරම්පරාව ඇති වෙලා නැති වෙලා යනවා. මේ නාම රූප පරම්පරාව ඇති වෙලා නැති වෙලා යාමක් මිසක් වෙන මොකක්වත් නැහැ කියලා මේ මොහොතේ ඔච්චරයි කියලා දකින හැකියාව එකක්. අන්ත දෙකම විදෙන්න එපාය. උජුපටිපන්නන ඍජු වෙන්න නම් එක පැත්තකටවත් වැටෙන්න බෑනේ. ඒක මේ සංඝයා තුල පවතින ඉතා විශිෂ්ට දෙයක්. ඒකනි සංඝයා ගැන කියද්දි කොහොමද කියන්නේ? යතින්ද කීලෝ පටවින් තිතෝසියා චතුබ්බිවාතේපි අසම්පකම්පියෝ තතූප මන් සප්පුරිසං වදාමි යෝ අරිය සච්ඡානි අබෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනම් පනිතා. සංඝයාගේ තියෙන සුපටිපන්න ගුණේ තෝරන්න තමයි රතන සූත්‍රයට ওই ගාතාව දාලා තියෙන්නේ. උජුපටිපන්න ගුණේ තෝරන්න. යතින්ද කීලෝ පටවින් සිතෝසියා, සිතෝසියා කියලා ධර්මී පාලින් කියන්නේ යටටම හාරලා හිටවල. පටවින් සිතෝසියා, පටවින් කියන්නේ පොළොවේ යටටම හාරලා හිටවල. යතින්ද කීලෝ, ඉන්ද්‍රකීලේ පොළොවේ යටටම හාරලා හිටවල. ඒ නිසාම හතර දිගින් හමන හුළඟට එල්ලෙන්නේ. අන්න ඒ වගේ යටටම හාරපු කම මොකද්ද? ඔය පින්නතුන්ලා මේ මොහොතේ නාම රූප පරම්පරාවක් හට ගන්නවා කියන එක ජීවිතය තුළ දකිනවා. එතකොට මේ මොහොතේ නාම රූප පරම්පරාවක් හට ගන්නවා විතරයි, වෙන මොකක්වත් නැහැ කියලා ඔය පින්නතුන්ලාට ඔය පින්නතුන්ලාගේ ජීවිතේ දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් එකාන්තයක් බිඳෙනවා. දෙවැනි අන්තය මොකද්ද? මොකද්ද දෙවැනි අන්තය? ආය අනාගතයේට නාම රූප ධර්ම හට ගන්නා විදියට, ඒවා ඇති වෙන විදියට, ඒවා නැවත නැවත සකස් වෙන විදියට යාතුළු වැඩ කරන කමකුත් නැහැ. ආය අනාගතේ නාම රූප පරම්පරාවක් ඇති වෙන විදියට වැඩ කරන කමකුත් යාතුළු නැහැ. මේ මොහොතේ හටගත්තා වූ නාම රූප පරම්පරාවක් තියෙන කමකුත් එයා දන්නවා. අනාගත නාම රූප ධර්ම නැවත නැවත සමුදේවන විදියට යාට වැඩ කරන්න උවමනාවකුත් නැ. මේ අන්ත දෙකම නැ. මේ මොහොතේ නාම රූපත් දන්නවා, අනාගත නාම රූප හට ගන්න විදියට වැඩ කරන කමකුත් යාට නැ. අන්න ඒ නිසා ඒ දෙකෙන්ම සිත මුදවා ගැනීම, ඒ දෙකෙන්ම යාගේ සිත මිදීම, මුදවා ගැනීම බුද්ධ වචනේ කියන මොකද්ද? උජුපටිපන්න කියලා. බලන්න කොච්චර ලස්සනයිද උජුපටිපන්න. එතකොට දැන් ප්‍රතිපත්තියක් තියෙනකම එක, මෙබඳු ප්‍රතිපත්තියක් කුමක් පිණිසද කියලා දකින එක දෙක. සුපටිපන්න කියන්නේ ප්‍රතිපත්තියක් තියෙනකම ඇයි මට මේ ප්‍රතිපත්තිය, ඇයි මට මොකටද මෙහෙම එකක්. එහෙම එකක් බලනකොට යාට පේනවා මේ අන්ත දෙක මත තමයි මගේ සිත දෝලණය වෙන්නේ. මේ අන්ත දෙක මත තමයි මගේ සිත වටකුරුව කරකෙන්නේ. මෙන්න මේ දෙකෙන් මිදවා ගැනීම, නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකින්නත්, ඒ අනාගතේ නැවත නැවත නාම රූප ධර්මයන් සමුදේ නොවීම පිණිසත් එයාට උවමනා කරනවා මොකද්ද? වර්තමානයේ ප්‍රතිපත්තිය. අන්න ඕකයි ප්‍රතිපත්තිය නැතුව බෞද්ධ වුණාට නෙමෙයි, අපි පැවිදි වුණාටම නෙමෙයි ප්‍රතිපත්තියක් උවමනා කරන්නේ. ප්‍රතිපත්තියක් වමනා කරන්න යයි. ප්‍රතිපත්තියක් වමනා කරන්නේ මෙන්න මේ වපසරියට. ප්‍රතිපත්තියක් වමනා කරන්නේ මේ අවකාශයට. ඊට පස්සේ පින්වත්නි, එතකොට අපි දැන් කෝ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න කියන්නේ මොකද? ඥාය කියන්නේ නිවනට. ඥාය කියන්නේ, ඥාය කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා මොකටද? අමා නිවනට. එතකොට මේ ඥාය පටිපන්න කියලා කියන්නේ පින්වත්නි, ඒ පුද්ගලයා තුළ මිඳීම පිණිස, ඥාය නිවන පිණිස සම්පූර්ණ ප්‍රතිපත්තිය පාවිච්චි කරන වෙන අරමුණක් ගන්නේ නැහැ. වෙන අරමුණක් මෙහෙ ගන්නේ නැහැ. ඒ වෙන අරමුණක් ගන්නේ නැහැ මිදි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි, ගරා වැටිච්ච ලිඳක් වගේ මේ ආමිසේ දකින්ද, ඒ වගේම පින්වත් මහණෙනි ප්‍රපාතයක් වගේ දකින්ද, කැඩී බිඳී සිඳී බිඳී ගිය ගං ඉවුරක්සේ දකින්ද කියලා කිව්වේයි. එතකොට තමයි යාගේ ප්‍රතිපත්තිය නිවනටම බර වෙන්නේ. සම්පූර්ණයෙන්ම යාගේ ප්‍රතිපත්තිය නිවනට බර වෙනවා. එතකොට නිවනට බර වෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? නිවනට බර වෙනවා නම් යාට තියෙන්නේ දැන් ඒ දෙවෙනි එකේදී අපි කිව්වා ඉතා වැදගත් දෙයක්. එකක් තමයි මේ හටගෙන බිඳී ගිය නාම මේ මොහොතේ නාම රූප ටිකක් විදියට දකින්න කමක් තියෙනවා. අනාගත නාම රූප නූපදින ආකාරයට වැඩ කරන්නත් උවමනාවක් යාට තියෙනවා. ඒකේ උවමනාවක් යාට තියෙනවා. එතකොට ඒ වමනාවත් එක්ක යා මොකද්ද කරන්න ඕනේ? යා කරන්න ඕනේ එකම එක දෙයයි පින්වත්නි. එකම එක දෙයයි කරන්න ඕනේ. වර්තමානී එයාගේ ජීවිතය ඇතුලේ, වර්තමානී තුල එයා දැන් අට ගන්නා වූ නාම රූප ධර්ම තවත් සිතකින් විදර්ශනා කිරීම. එතකොට එයාට දැන් තියෙන එක දෙයයි. මොකද්ද එයාට තියෙන එකම තේ? අතීතේ ඉක්ම ගිහින් ඉවරයි, අනාගතේ ඇවිල්ලා නැහැ. වර්තමානි කියලා එකක් තියෙනෝනේ. වර්තමානි කියලා එකක් නැද්ද? තියෙනවා. මේ මොහොත කියලා එකක් නැද්ද? තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ උනත් රූපේ මේ වෙලාවේ නැහැ කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ එකපාර ප්‍රශ්න අහන්නේ සස්සතෝ ලෝකෝ මේ මරණින් පසු උපතක් තියෙනවද නැද්ද කිය අහන්නේ. රූපේ එහෙම අහද්දි බුදුරජාණන් වහන්සේ එකපාර උත්තර දෙන්නේ නැත්තේ ඇයි? පින්වත්නි, බිඳි බිඳි හරි මේ මොහොතේ තියෙනෝනේ. නෑම නෙමෙයි, ඒක විස්තර කරගන්න ඕනේ විදියටයි. දැන් උදාහරණයක් විදියට මේ රූපේ තියෙනවා අපිට. මේ අපිට පේන සතර මහා ධාතුන්. එතකොට මේ රූපය සාමාන්‍ය උපතේ සිට මරණය දක්වාම බිඳි බිඳි යනවා. නිරන්තරයෙන් බිඳි බිඳි හට ගන්නවා. එතකොට දැන් බිඳ රූපයේ තියෙන විශේෂ ලක්ෂණයක් අපි ওই රූප නිරෝධය ගැන කියද්දි කියලා තියෙනවා. රූපයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මොකද්ද? බිඳෙන කම තුලම නැවත නැවත හට ගන්න කමක් තියෙනවා. කලාප විදර්ශනාවේදී අපි කියලා තියෙනවා, ඒ විදර්ශනා රටාවේදී මොකද්ද? මේ රූපේ ස්වභාවයක් තියෙනවා, බිඳෙන කම තුලම ආයායය හට ගන්නවා. ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන කම නිසා බිඳෙන කම තුලින්ම දැන් නාම ධර්ම හිම නැහැ. ඇයි? පින්වත්නි, අන්‍ය වූ ප්‍රත්‍යයන්ගේ පහර කණ්ඩ නාම ධර්මෙට වෙලාවක් නැහැ. මේ රූපයේ ස්වභාවයක් තියෙනවා, අන්‍ය ධර්මයන්ගෙන් පහර කනවා සතර මහා ධාතුන්ගේ. සෙමකීපෙනවා වාතේ. ඒකනේ අපි එළියෙන් නිකන් බැඩියෙන් මේ නිකන් ඒ තනකෝ අධික සීතලදී අයිස්ක්‍රීම් එකක් කන්න බැරි සෙමකීපෙනවා. හේතුව මොකද්ද? අන්‍ය වූ ධර්මයන්ගෙන් පහර කනවා මේක. කියන හැම වෙලාවකම අන්‍ය ධර්මයන්ගෙන් පහර කන කමක් එකක් මේක තියෙනවා. ඒකනේ මේ රූපේට කියන්නේ පින්වත්නි කුප්පති කියලා, කිපෙන කමක්. කිපෙන කමක් තියෙනවා. මේ රූපේ ස්වභාවයක් ඒක, කිපෙන කමක්. ඒ කිපෙන්නේ මොකක් නිසාද? අන්‍ය වූ ධර්මයන්ගෙන් පහර කනවා හැම වෙලාවක රූපේ. එතකොට මේ රූපය පවතින්නේ කලාප විදියට. රූප කලාප කියලනේ කියන්නේ. તો රූප කලා ඒ ගැන අපි දැන් කතා කළාට මේ කලාප වල තියෙන මේ බහුලව පවතින නිසා මේ වචනෙන් හඳුන්වනවා. දැන් පඨවි ධාතුවට දැන් අපි කතා කරනවා මේ කෙස්. කෙස් කියන එක අපි කතා කරන්නේ පටවිදා. ඒතර කෙස් වල තියෙන පටවිධාතුවට අදාළ රූප කලාප බහුලයි. ආපෝ ධාතුව නෑ නිමි, තේජෝ ධාතුව නෑ නිමි, වායෝ ධාතුව නෑ නිමි. පටවිධාතුව බහුලයි. පටවිධාතුව බහුලයි. එතකොට දැන් මේ ආස්වාස ප්‍රාස්වාස කරනකොට හුස්ම රැල්ල. හුස්ම රැල්ලේ පින්වත්නි, හුස්ම රැල්ල අපි කතා කරන්නේ මොකටද? ආස්වාස ප්‍රාස්වාසයේ වායෝ ධාතුවට. අපි ගන්න හුස්ම තියෙන්නේ අපි ඔක්සිජන් කියලා ගන්න එකට ඒක අපි කියන්නේ වායෝ එදමුත් වායෝ ධාතු විතරද තියෙන්නේ නෑ වායෝ ධාතු විතරක් නෙමෙයි තියෙන්නේ ඉතුරු ධාතු තියෙනවා වායෝ ධාතුව බහුලයි ඒ නිසා ආස්වාස ප්‍රාස්වාස වාතේ වායෝ ධාතුව පැත්තෙන් කතා කරන්නේ හැබැයි ඉතින් හොඳට සියුම්ම විනිශ්චය කළොත් නිගම හරීම මේ පින්වත්නි ඒක හොඳටම විනිශ්චය කරොත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් හොඳට මේක විනිශ්චය කරොත් ඒක ඉතාම ස්වල්ප ස්වල්ප අංශු තියෙනවා පට ඒක බැලූ බැල්මට මේකෙන් බලනකොට පේනවා පටවි ධාතුට අදාළ රූප කලාප ඕන තරම් තියෙනවා කියලා එතකොට දැන් ඒ පටවි ධාතුවට අදාළ රූප කලාප ඕන තරම් තියෙනවා. හැබැයි අපි ඒක එහෙම කතා කරන්නේ අන් කවර දෙයක්වත් නිසා නෙමෙයි. මෙතන පින්වත්නි වායෝ ධාතුවට අදාළ රූප කලාප බහුලයි. නෑ නෙමෙයි. බහුලව පවතිනවා. ඒ බහුලව පවතින නිසා ඒ දැන් මෙහෙම අතක් උස්සගෙන ඉන්නකොට බර දැනින්නේ ඇයි? දැන් අතක් මෙහෙම උස්සගෙන ඉන්නකොට බර දැනෙනවා. මේ මුස්සගෙන ඉන්න බෑනේ මෙහෙම අත දිග ඇරගෙන ඉන්න බෑ එක දිගට. එක දිගරගෙන ඉන්න බෑ කකුලක් උස්සගෙන ඉන්නකො මෙහෙම ඉන්න බෑ වැඩි වෙලා බර දැනෙනවා ඇයි පින්වත්නි මේ මොහොතේ පින්වත්නි මේ පටවි ධාතුවට අදාළ රූප කලාප බහුලව බහුලව උපදිනවා කකුල බොම් පාත් කරාම සැහැල්ලුවක් එනවා ඒ සැහැල්ලුවක් ඉන්නේ ඇයි අර පටවි ධාතුවට අදාළ රූප කලාප මිදී ගිහින් වායෝ ධාතුවට අදාළ රූප කලාප උපදිනවා එතකොට තමයි සහැල්ලු වෙන්නේ. ඒ නිසා මේ අපේ සතර මහා ධාතු වල ස්වභාවය තමයි අන්‍ය වූ ප්‍රත්‍යයන්ගේ පහර කණකමක් තියෙනවා. ඒ කුප්පති කියලා කියන්නේ ගට්ටියති කියනවා. ගැටෙන කමක් තියෙනවා. ගට්ටියති. එතකොට දැන් මේ නාම ධර්ම වලට හිම වෙලාවක් නැහැ. ඇයි නාම ධර්ම වලට අන්‍ය වූ ධර්මයන්ගේ පහර කණ්ඩ වෙලාවක් නැහැ. එතන මහටගෙන එහෙම බිඳිලා යනවා. ඒ తిරි නැතුව එහෙම බිඳිලා යනවා. එතන මේ රූපය එහෙම නෙමෙයි. දැන් පින්වත්නි මෙන්න මෙබඳු රූපයක් තමයි අපි නඩත්තු කරන්නේ. එතකොට මෙබඳු රූපයක් හැම වෙලාවකම බිඳිලා යන කමක් තියෙනවා. මේ රූපේ ස්වභාවය තමයි නිරතුරුව හටගෙන නිරතුරුව බිඳිලා යන කමක් තියෙනවා. එතකොට නිරතුරුව හටගෙන නිරතුරුව බිඳිලා යන කමක් මේ රූපේ අපේ රූපේ තියෙනවා. නාම ධර්මවලත් තියෙනවා. ඒක නාම රූප ධර්මවලට ආවේනික ස්වභාවයක්. ආවේනික ස්වභාවය. එතකොට මේ ආවේනික ස්වභාවය දැකලා සාමීචි පටිපන්නයි කියලා කියන්නේ මොකද්ද? එයා මේ නාම රූප ධර්ම තව සිතකින් විදර්ශනා කරනවා. විදර්ශනා නුවණකින්. ඒ විදර්ශනා කිරීම පිණිස මනස ලෑස්ති කරගන්න එයා භාවනාත් කරනවා. අදිචිත්ත විදර්ශනාව පිණිස එයාගේ ඇතුළාන්තයේ ලෑස්ති කරගණ්ඩයි එයා ඒ දේ කරන්නේ. විදර්ශනා කිරීම පිණිස යාගේ ඇතුළාන්තයේ ලෑස්ති කරගන්න යා භාවනාත් කරනවා. එතකොට යා භාවනා කරමින් විදර්ශනාව පිණිස යාගේ ඇතුළාන්තයේ ලෑස්ති කරගන්නවා. එතකොට භාවනා කරන්නේ යා විදර්ශනාව පිණිස යාගේ ඇතුළ ලෑස්ති කර ගැනීම පිණිසයි. එයාට උවමනාව තිනෝ යාගේ ඇතුළ ලෑස්ති කරගන්න. අදිචිත්ත. අදිශීල. ඒ ඇතුළ ලෑස්ති කර ගැනීම පිණිස එයා ඉන්ද්‍රිය සංවරයකට එකතු වෙනවා. අයි පින්වත්නි රූප ටීවී බලන ගමන් භාවනා කරන්න පුළුවන්ද? සින්දු අහන ගමන් භාවනා කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා එයාගේ ඇස කන ආදී පොඩ්ඩක් සංවර කරගෙන ඒකට ලෑස්ති වෙන්න ඕන. ප්‍රත්‍ය පිළ ප්‍රත්‍ය පරිහරණය කරද්දී ඉලක්කයට පරිහරණය කිරීමේ අර්ථය හැම වෙලාවෙම අතු කරගන්න ඕන. ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය කියන්නේ. හැම වෙලාවකම එයා නිතර නිතරම තමන්ගේ ආජීවය ගැන පරිස්සම් වෙන්න ඕන. ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ ඒවා උදව් කරන්නේ සමාධිය පිණිස සමාධි ප්‍රඥාව පිණිස ප්‍රඥාවෙන් තමයි අර නාම රූප ධර්ම වෙන වෙනම දකිනවා ඒවා ප්‍රත්‍යයන්ගෙන් පහර කන විදිය දකිනවා උදාහරණයක් විදිහට රූපය ඒ පහර කෑම ඇතුලේ බිඳෙන බව දකිනවා ඒ බිඳෙන කම නිසා භින්වත් නිපදීම බිඳීම දෙකෙන් පෙළෙන නිසා දුකක් විදියටම දකින්න පටන් ගන්නවා ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනකම ඇතුලේ දුකක් විදියටම දකින්න පටන් ගන්නවා. ඒක ඒ වැඩපිළිවිලි ඒක පටන් අරගෙන ඒක මත ක්‍රියාත්මක වෙන කම. ඒකට එකතු වෙලා ඉන්න කමක් තියෙන නිසා සංඝයාට කියනවා මොකද්ද? සාමීචි පටිපන්නයි කියලා. සාමීචි පටිපන්නයි. සාමීචි පට බලන්න පින්නොත් කොච්චර ගැඹුරු දෙයක්ද මේ ඉතින් මේක දකිනකොට අර ඇත්තටම අර චන්දූපම සූත්‍රයේ වදාළ දේ හරි එයා රැඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් ලස්සන උපමාවක් පාවිච්චි කළා චන්දුපම සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ පින්වත් මහණින් මේ බාහිර ලෝකයේ ඕගොල්ලන්ට මුණ ගැහෙන තත්වය ගරා වැටුණු ලිඳක් වගේ දකින්ද, ප්‍රපාතයක් වගේ දකින්ද, කැඩී බිඳී සිඳී බිඳීගේ ගංගෙවුරක්සේ දකින්ද, දැකලා අතාරින්ද, ඔක්කොම අතාරින්න කියලා වදාලා. ඇ මේක රැඳෙන්ට අල්ලගන්ට ග්‍රහණය කරගන්න මොකක්වත් නෑ. හැබැයි එහෙම අතෑරල දාලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහණෙනි භාග්‍යවතුන් වහන්සේ මේ උන්වහන්සේගේ හස්තේ අරගෙන මේ අවකාශයේ මේ මෙහෙලෙව්වා ටිකක්. අත එහෙට මෙහෙට ගමන් කෙරෙව්වා. එහෙම අත එහෙට මෙහෙට ගමන් කරලා බලු මහණෙනි මේ බලන්න මේ අත කොහෙවත් රැඳෙන්නේ නැහැ කියනවා. මේ අවකාශය තුල මේ අත රැඳෙන්නේ නැහැ කියනවා. මහණෙනි මේ අවකාශයේ මේ අත ඔබම ඔබ යනවා වගේ ඔබ මේ ගම් නියම් ගම් වල හැසිරෙන්න කිව්වා. කොතනකවත් රැඳෙන්නේ නැති මට්ටමට සැහැල්ලු වෙන්න කිව්වා. සැහැල්ලු කරගන්න කිව්වා. ඇයි එයාට මේ මේ වචන හතර ඇතුළේ එයාගේ මුළු ජීවන චර්යාවම තියෙන්නේ. ඒතර ගිහියෙකුට වුණත් මේ ධර්මයේ ග්‍රහණය කරගන්නවා නම් එයා මේ අර්ථයට අනිවාර්යෙන්ම එකතු වෙන්න ඕන පින්වත්නි. එතකොට දැන් පළවෙනි එක මොකද්ද? මේ පින්වත්නි මේ පින්නතුන් මතුකලේ වර්තමානයේ භව සංස්කාර නොයෙදෙන ආකාරයට ජීවිතේ පවති භව සංස්කාර නොයෙදෙන ආකාරයට ජීවිතේ පවත්වන්න නම් එයා මේ භව සංස්කාර දුරු කිරීම ප්‍රතිපත්තිය දකින්නකම තියෙන්න ඕනේ. ප්‍රතිපත්තිය තියෙනකම යට තියෙනවා එහෙම එකක්. යෙදිලා නැති වුණාට ආය අනාතකමක් නැහැ. අලුත් අලුත් ආචාර ධර්ම පද්ධතීන් හොයාගෙන යන්න යාට උවමනාවක් නැහැ. එහෙම එකක් යට තියෙනවා. දෙවෙනි එක මොකද්ද? ඒ ප්‍රතිපත්ති තියෙනවා විතරක් නෙමෙයි පින්වත්නි, ඒකට යා එකතු වෙනවා. එකතු වෙනවා. එකතු වෙනවා කියන්නේ මොකද්ද? අර අන්ත දෙක බිඳිනවා උජුපටිපන්නයි කියලා. මොකද වර්තමාන භවය කියන්නේ මොකද්ද කියලා දකිනවා. අනාගත භව සංස්කාර ඇස් වෙන්නේ කොහොමද කියලාද? වර්තමාන භවය කියන්නේ මේ මොහොතේ නාම රූප. අනාගත භව සංස්කාර අනාගතය අනුව හැසිරෙන්නේ භව සංස්කාර උපාදානෙ වෙන්න ඕනේ. මේ වෙලාවේ හටගත්ත ස්කන්ධ ටික මේ වෙලාවෙම අතහැරලා දානවා නම් භව සංස්කාර ඇස් වෙන්නේ නැහැ. අපිට දකින හැම දෙයකින්ම භව සංස්කාර ඇස් වෙන්නේ නැහැ. අපිට අතහැරිනවා. දැන් මේ වටේට කළු පාට තිරරෙදි තියෙනවා. එතන මේවා දැක්කට පස්සේ මේවා গিදර ගිනියන්ට අපිට හිතෙන්නේ නමුත් අපි දකින්න ඒවා. අපි එතනම අතහැරලා දානවා. මේ ස්ටේජ් එකෙන් බහලා යනකොට අපි අතහැරලා දානවා. පේන්නේ නෙමෙයි, පේනවා. අපි ඒවා අතහැරලා දානවා. අතහැරලා දැම්මට පස්සේ ඒ පේන දෘෂ්ටි මාත්‍රේ අපි තුල භව සංස්කාර හදන්නේ. පේන්නේ නෙමෙයි. පේනවා. ඒ නිසා ඔයාලට ගෙදර ගියත් කෙනෙක්ගෙන් ඇහුවොත් මේ කොහමද අර ප්‍රඥා නාලිකාවේ රාජගිරියේ තියෙන ශාඛාව කොයි වගේද කියලා ඇහුවොත් මේක හලුවාට තිරරිද්දි දාලා තියෙනවා කියලා ඔයාලට කියන්න පුළුවන්. ඒක දැකලා. නමුත් ඔයාලට එහෙම හිතින් වටිනාකමක් යන්නේ නැහැ. අතහැරලා යනවා මෙතනින් යනකොට. මේව ගලවගෙන යන්න හිතින්නේ නැහැ. එහෙනම් අතහැරලා දානවනේ. ඒ කියන්නේ මේ වෙලාවේ පේන්නේ නැහැ නෙමෙයි. අතහැරෙනවා. පේනේවා නෙමෙයි ප්‍රශ්නේ. අතහැරගන්න බැරි එකයි ප්‍රශ්නේ. පේන එකේ කිසිම ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා කුමක්ද? පළවෙනි එක තමයි ප්‍රතිපත්තියක් තියෙනකම එක. මොනවටද ප්‍රතිපත්තියක් තියෙන්නේ? වර්තමාන භව සංස්කාර දුරු කිරීම පිණිස. එයාට ප්‍රතිපත්තිය වෙන දෙයකට නෙමෙයි. එයාට ප්‍රතිපත්තිය තියෙන්නේ වර්තමාන භව සංස්කාර දුරු කිරීම පිණිස. දෙක මොකද්ද? ඒ ප්‍රතිපත්තිය මත යෙදෙනකම. යෙදෙනවා කියන්නේ උජුපටිපන්නයි. උජුයි කියන්නේ ඍජුයි. ඍජු කියන්නේ මොකද්ද? පේනවා කියන එකත් දැනගන්න කෙලෙස් මිශ්‍රව ඒක දැනගන්න කමක් එයාට නැහැ. තව ඉදින් කිව්වොත් මේ මොහොතේ හටගන්න නාම රූප එයා දන්නවා. ඒ නාම රූප උපාදානය කරගෙන අනාගත නාම රූප නැවත නැවත හටගන්නා වූ විදියට එයා තුල ක්‍රියාත්මක වීමක්, එයා තුල වැඩ කරන කමක්, එයා තුල යෙදෙන කමක් ඇත්තෙත් නැහැ පින්වත්. මේක තමයි උජුපටිපන්න. ඥාය පටිපන්න කියන්නේ එයා එහෙම බලන්නේ වර්තමාන සංස්කාර දකිමින් ඒවා විමසන්නේ කුමක් පිණිසද? ඥාය 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 කියන්නේ නිවන. ඥාය නිවන පිණිසයි. ඒ නිසා එයාට ආමිසෙ වැඩක් නැහැ. එයා ඇසුරු කරපු අය වැඩක් නැහැ. එයාට බිරිඳ අම්මා තාත්තා උනත් උනෑට වඩා වටින්නේ. ප්‍රතිපත්තියට ආවන් පස්සේ එයා දන්නවා ඒ අම්මා තාත්තා දරුවෝ දෙමව්පියෝ බිරිඳගේ ස්වාමියාගේ හාමුදුරුවන්ගේ අපි හැමෝගෙම ජීවිතවල අපි කරගත් ආ වූ කර්ම සංස්කාර වැඩ කරන්නේ ඒවා හැසිරෙන්නේ. ඒ නිසා අපිට මැදිහත් වෙන්න අපට බලපෑම් කරන්න පුළුවන් සීමාව කොතනද කියලා එයා දන්නවා. මේ විදියට දන්න කෙනා තුළ දැන් එයා මොකද කරන්නේ? එහි යෙදෙන කමක් තියෙනවා. යෙදෙනවා කියන්නේ නාම රූප ධර්මයන් මත යෙදෙන කමක් තියෙනවා. හැබැයි යෙදෙනකොට එයාගේ ඇතුළාන්තයේ තුල තියෙනවා සිහිය කියලා එකක්. සිහියෙන් යෙදෙන්නේ. ඒකට අපි කියනවා උපට්ඨිත සතිය කියලා. සිහිය පිහිටුවාගෙන එයා නාම රූප වලට අභියෝග කරන්නේ, ඇසට අභියෝග කරන්නේ, මේ රූපයට අභියෝග කරන්නේ, මේ පවතින ජීවිතයට එයා කවම කවදාකවත් අභියෝග කරන්නේ. පවතින ජීවිතයට එයා අභියෝග කරන්නේ. එතන යාට තියෙන අභියෝගය මොකද්ද? මේ පවතින ජීවිතයේ ඇතුලේ කෙලෙස් රැස්වීමයි යාට අභියෝගය. ජීවිතයේ අභියෝගය නෙමෙයි. ලෝකයා හැම වෙලාවකම හිතනවා ජීවිතයේ අභියෝගය කියලා. එතකොට යාට හිතනවා ජීවිතෙන් පලා යන්න. සමහර මිනිස්සු ජීවිතෙන් පලා යන්නේ. ගෙදරින් යනවා යන්න. එහෙම සමහර අය ඉන්නවා. ගෙදර අතහැරලා දානවා. සමහර අය හිතනවා කොහොච්චියට බෙල්ල තියන්න. සමහර අයට හිතනවා පින්වත්නි බෙල්ල වැල දාගන්න. කුඹුරට ගහන්න ගෙනාපු බෙහෙත් කුප්පි හරි බීලා ජීවිතේ නැති කරගන්න හිතෙනවා. ඇයි යාට එහෙම හිතෙන්නේ? එක්කෝ බිරිඳගේ ප්‍රශ්නයක්. එක්කෝ ස්වාමියා පින්වත්නි බිරිඳගේ ප්‍රශ්නේද ලොකු, මනුෂ්‍යත්වයේද ලොකු? අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා මනුෂ්‍යත්වයේ පරම දුර්ලභ බව. බිරිඳ දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. මනුෂ්‍යත්වයේ දුර්ලභයි කියලායි වදාළේ. සමහර පිරිමි ළමයි ඉන්නවා, මේ තරුණ ගෑනු ළමයි නිසා බෙල්ල වැල දා ගන්නවා. පොඩි ආදර මේ ඊයේ පෙරේද ඇති වෙච්ච ආදර සම්බන්ධයන් නිසා ජීවිතේ නැති කර ගන්න හිතෙනවා. ඒ කෙල්ල දෙයාට ලොකු මනුෂ්‍යත්වයේ දළු ධම් දෙමව්පිය උගන්නලා නැහැ දරුවට, පුතේ මනුෂ්‍යත්වයයි දුර්ලභ. ඒක කියලා දීලා නැහැ අම්මා. තාත්තේක උගන්නලා නැහැ. එතකොට කෙල්ලෙක් නිසා බෙල්ලේ වැල දා ගන්න හිතෙනවා පොඩි කොල්ලන්ට. එයාට ජීවිතයට වඩා අර කෙල්ල වටිනවා. පින්වතුනි මානුෂත්වයයි ශ්‍රේෂ්ඨ. මානුෂත්වයයි ජේෂ්ඨ. වෙනාන් කවර බුදුරජාණන්සේ නිසා මේ මානුෂත්වය කියන්නේ හේතුව බුද්ධ වචනය කිසිම ආයුරකින් මේ මානුෂත්වය කියන එක අපිට පාවිච්චි කරන්න කොවන්නේ මිදීම පිණිස. ඒ කියන්නේ මිදීම පිණිස පාවිච්චි කරන්න පුළුවන් මහා අයෝමය හැකියාවක් මනුෂ්‍යත්වය ඇතුලේ තියෙනවා. මේ ලෝකේ පොඩි පොඩි දේවල් නිසා, පොඩි ප්‍රශ්න සමහර විට, පොඩි ප්‍රශ්න එක්කෝ මේ රටට වෙච්ච ණයක්, එක්කෝ මේ උකසක් බේරගන්න බැරි පොඩි ප්‍රශ්නයක්, ඒ වගේ පොඩි ප්‍රශ්නයට වඩා ලොකු ප්‍රශ්නයක් විසඳන්න අවස්ථාවක් අපිට හම්බෙලා තියෙනවා. මොකද මේ ලොකු ප්‍රශ්නේ භව සංසාරෙන් සදාතනිකව අත මිදෙන එක. භව සංසාරයෙන් සදාතනිකව භව සංස්කාර නැවත නොයෙදෙන ආකාරයට අනුපාදාය. උපාදානේ නොවි පිරිනිවන් පෑම දක්වාම යන්න පුළුවන් මට්ටමේ ජීවිතයක් මනුස්සත්වයේ කියන්නේ. මෙහි තියෙන පොඩි ණයක් වෙනුවෙන්, පොඩි දෙයක් වෙනුවෙන්, එක්කෝ මෙහි ඇති වෙච්ච පස්සේ කාලේ මේ ඇති වෙච්ච, මේ ඊයේ පෙරේද ඇති වෙච්ච මොන හරි පොඩි සම්බන්ධයක් වෙනුවෙන් මිනිස්සු ජීවිතේ අවසන් කරනවා. මනුස්සත්වයේ ඒ මනුස්සත්වයේ අවසන් කර ගැනීමෙන් එයාට බොහෝ කාලයකට මනුස්සත්වයයි මුණ නොගැහි බොහෝ කාලයකට සතර අපායට වැටෙන්න යන නියමිතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වතාලේ ඒ සියල්ලටම වඩා වටින්නේ ධර්මයේ. එතෙන්ට ඔයාලගේ මනස හදාගන්න. ඒකනේ එක වෙලාවක අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කළේ කොහොමද? ආයුෂ්මතුනි, ඔබ වහන්සේ බඹසර රකින්නේ කුමක් පිණිසද? ඔබ වහන්සේගේ ප්‍රතිපත්තිය මොකටද? මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවේ එහෙමයි. ඔබ වහන්සේගේ ප්‍රතිපත්තිය කුමක් පිණිසද? ඔබ වහන්සේ මෙබඳු ආකාරයට පිළිවෙත් පුරාගෙන බඹසර ජීවිතයක් දියුණු කරගෙන මෙබඳු ආකාරයට ගුණධර්ම වඩාගෙන ඉන්න ගමනේ ඔබ වහන්සේගේ අර්ථය මොකද්ද? එහෙම අහනකොට උන්වහන්සේ මොකද්ද කිව්වේ? අනේ ආයුෂ්මතුනි, අනුපාදාය පරිනිබ්බන්ති. උපාද අනුපාදාය මට්ටමට පත්වී සදාතනිකව සංසිඳී පිරිනිවන් පෑම පිණිසයි. මා වඩන යම්තා ගුණධර්මයක්ද, මාගේ සීලයක් ඇද්ද, මාගේ සම්මාදිට්ඨියක් ඇද්ද, මාගේ චිත්ත පාරිශුද්ධියක් ඇද්ද, පටිච්ච සමුප්පාදයේ ඔස්සේ දකිමින් දකිමින් පෙර භවයේ, මතු භවයේ, මේ දැන් භවයේ ගැන සැක සංකා දුරු කර ගැනීම නම් වූ කාංකා විතරණ විසුද්ධියක් ඇද්ද, විසුද්ධියක් ඇද්ද? මාර්ගයයි අමාර්ගයයි තෝරා බේරා ගැනීමෙන්ම උපදින චිත්ත පාරිශුද්ධිය නම් වූ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියක් ඇද්ද? ඒ වගේ මේ මාර්ගයේ තෝරාගෙන මේ මාර්ගයේ ඉස්සරහට යන්න සතර සතිපට්ඨානෙ වඩාගෙන බොජ්ජංග වඩාගෙන පිළිවෙත් පුරාගෙන ඥාන දර්ශන විදර්ශනා ඥාන උපදවාගෙන යන්න අවශ්‍ය පටිපදා ඥාන දර්ශන විසුද්ධියක් ඇද්ද? ඒකෙන් ඥාන දර්ශනයක් පහළ වේද? සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අරහත් ඵලයට පත්වීමක් ඇද්ද? මේ සියල්ලට එකතු වෙන්නේ අනුපාදාය පරිනිබ්බන්ති. උපාදානේ නොවි පිරිනිවීමටයි. අන්නේ උපාදානේ නොවි පිරිනිවීම පිණිස කියන එක තමයි පින්වත්නි ඥාය පටිපන්න. ඥාය කියන්නේ උපාදානේ නොවි පිරිනිවෙන මට්ටමට. යම් තාක් එයාගේ ප්‍රතිපත්තියක් ඇද්ද, ඒ ප්‍රතිපත්තිය ඥාය පටිපන්නයි. අන්නේ ගතියට තමයි ඔය සංඝ පිරිසට අපි ඔච්චර ආදරෙන් වඳින්නේ. සිවුරට නිමි. කොයිද සිවුරට වඳින්නේ? මිනිස්සු සිවුරට වඳිනවන වැලේ තියෙද්දි වඳලා යන්න ඕනනේ. ඔයාලා කවදාවත් පන්සලේ, කොච්චර පන්සලේ එළියේ ස්වාමීන් වහන්සේලාගේ සිවුරු අනලා තියෙනවද? මිනිස්සු කියනවා ගම්මල හාමුදුරුවරු ළඟට ඇවිල්ලා අපි ඉතින් වඳින්නේ සිවුරට, අපිට යාගෙන් වැඩක් නැහැ කියනවා. එහෙනම් ඕගොල්ලෝ කඩේ අටපිරිකරවලට ඇඳලා යනවද සිවුරු තියෙනකොට? හාමුදුරුවරුන්ගේ සිවුරු එළිය අරේ මේ දාලා තියෙද්දි ඔය පින්නතුල වන්දනා කරනවද? නෑ. මෙන්න මෙබඳු ඇතුලාන්තයක් උන්වහන්සේට තියෙනවා. ඇතුලාන්තයක්. මේ නාම රූප ධර්මයන් උපාදානී නොවි, භව සංස්කාර රැස් නොවි, නැවත නැවත ඒ නාම රූප ධර්මයන් සමුදය වී නොවීම පිණිස ප්‍රතිපත්තිය තියෙනවා. යෙදෙන්න තියෙක වෙන එකක් සුපටිපන්නයි. උජුපටිපන්නයි කියන්නේ මේ නාම රූප ගැනත් දන්නවා, අනාගත නාම රූප උපදින විදිය ගැනත් දන්නවා. ඒ නිසා මේ නාම රූපත් දන්නවා, දන්නව විතර නෙමෙයි අනාගත නාම රූප උපදින්නේ කොහොමද කියලාත් දන්නවා භව සංස්කාර රැස් වෙලා. ඥාය පටිපන්න. මේ නාම රූප ධර්මයන් නිර්වශේෂම නිරුද්ධ කිරීමෙන් සම්පූර්ණ කතාව නිවර කරන්න පුළුවන්. ඒකට තියෙන එකම දේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ බෝධිපාක්ෂික ධර්ම මත ශක්තිමත් වීම කියලාත් එයා දන්නවා. එහෙම ශක්තිමත් වීම ඒකායන විකල්පය කියලාත් දන්නවා. ඊට පස්සේ සාමීචි පටිපන්නයි. මොකද කරන්නේ? ඒ නාම රූප ධර්ම දකිනවා, ඒක තව සිතකින් විදර්ශනා කරනවා. ඒ නාම රූප ටික දකිනවා, ඒක තව තව සිතකින් විදර්ශනා කරනවා. පඤ්ඤාය නප්පමඤ්ඤස්ස. ඔන්නෝකට තමයි ප්‍රඥාවේ අවකාශය කියන්නේ. එතකොට සච්ච මනු රක්කෙය්‍ය. එතකොට යාට මේ නාම රූප ධර්ම ටික දුක්ඛාරිය සත්‍යෙම පේනවා. සත්‍ය මත රැකින්න ගන්නවා. දුක්ඛාරිය සත්‍යෙම පේනවා. එතකොට ඡාග මනු බ්‍රූහෙය්‍ය. චාගමනු බ්‍රෝහෙයි කියන්නේ එතකොට අර නාම රූප ධර්මයන් සම්බන්ධ කෙලෙස් ටික සම්පූර්ණයෙන්ම අතෑරෙනවා පින්වත්නි. චාගමනු බ්‍රෝහෙයි. සම්තිමේව සම්තිමේවයි සික්කෙය්ය. සම්පූර්ණයෙන්ම යාගේ ජීවිතය තුළ අර උපාදානීය වෙන මට්ටමින් සිත මිදී සදාතනිකව යා තුළ හික්මීමක් ඇති වෙනවා. අන්නිබඳු හික්මීමක් යම් පුද්ගලයෙක් තුළ ඇති වුණොත්, එබඳු හික්මීමක් මත යෙදෙන කමක් ඒ ශ්‍රාවකයා තුළ ඇති වුණොත්, ඒ යෙදෙන ශ්‍රාවකයා තුළ සදාතනිකව දුක නිමා වෙනවා. එයාට වර්තමාන භවයේ ගැටලු නැහැ. වර්තමාන භවය ඇසුරු කරගෙන එයා තුළ අභිසංස්කාර රැස් වෙන්නේ නැහැ. ඒ අභිසංස්කාර රැස් නොවීම පිණිස යම්කිසි ආකාරයක එයාගෙම සිහියකින් එයාගෙම ප්‍රඥාවකින් එයාගේම සම්මා දිට්ඨියකින් එයා උපකාරයක් ගත යුතුද? ඒ උපකාරය ගත්තා වෙනවා. ඒ උපකාරය ගත්ත ශ්‍රාවකයෙක් වර්තමානයේ භව සංස්කාර සම්පූර්ණයෙන්ම භව සංස්කාරයන්ගේ මිදී සදාතනිකව ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ අමා නිවනටම එයා සමවදිනවා. එබඳු නිවීමක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව මේ පින්තුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මේ උතුම් ධර්මානුශාසනාව දායකත්වයෙන් කටයුතු කළේ මීරිගම කිතුල්වල පහළගම පදිංචි ගංගානී කෞශල්‍යා මහත්මිය, හසින්ත මඳුෂාන් මහත්මා ප්‍රධාන පින්වත් පිරිස මේ උතුම් දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. ගංගානි කෞශල්‍යා මහත්මියටත් හසින්ත මදුෂාන් මහත්මයාටත් මේ පින්වත් දරුවන්ටත් හැම දිනාටම කායික යහපත මානසික යහපත නිදුක් බව නිරෝගී බව සුවපත් බව වේවා දීර්ඝායුෂ සම්පන්නිය වේවා සියලු ආකාරයෙන්ම යහපත වේවා සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ පිනතුන්ලා සියලු දිනාටම මේ උතුම් ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පරලෝක ප්‍රාප්ත වුණු නිමල් පල්ලේගොඩ මහත්මයා, සිරිපාල පෙරේරා මහත්මයා, මල්ලිකා ගුණවර්ධන මහත්මිය ඇතුළු මේ පිනතුන්ලා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම ගංගානි කෞශල්‍යා මහත්මියගේ නමින් දෙපාර්ශව ගතෝ මියගිය සියලු ඥාතීන්ටද, හසින්ත මදුෂාන් මහත්මාගේ නමින් මිය පරලෝකීය දෙපාර්ශව ගත සියලු ඥාතීන්ටද මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය සියලු ඥාතීන්ට මේ කුසලානිසංස ධර්මයන් හේතු උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතෙක්කම මේ කුසලානිසංස ධර්මයන් ඉතා මෛත්‍රීන් අපි අනුමෝදනා කරනවා. අප්‍රේල් මාසේ 8 දිනට සිය 66 ජන්මදිනයේ යෙදෙන සුසිලා විජේසිංහ මෑණියන්ට ආශිරි ප්‍රාර්ථනා කරමින් එතුමියට ආශිර්වාදාත්මක ධර්ම දානමේ පින්කමක් හැටියටයි අද මේ ධර්ම දාණයට මේ පින්තුන්ලා සම්බන්ධ වෙන්නේ. සුසිලා විජේසිංහ මෑණියන්ටද මේ උතුම් කුසල් උපකාර වී එතුමියටද නිදුක් නිරෝගී චිරජීවනය කායික මානසික සුවපත් බව සැලසේවා. සුසිලා විජේසිංහ මහත්මියට මේ කුසල් සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. රවින්ද රූපසේන පියතුමන්ට, එවැගේම සෙනුදී සෙහන්සා, යුමිත් ආටයානා කියන පින්වත් දරුවන්ටත් මේ උතුම් කුසල් උපකාර වේවා. මේ පින්වත් දරුවන්ටද මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ගයනී ශෂිකා සහ චතුරී ජයමිනී කියන සහෝදරියන්ටත්, දිස්නා රංජනී සහ බුද්ධික කියන මේ පින්වත් මහත්ම මහත්මීන් ඇතුළු සියලු දෙනාටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවගේම විශේෂයෙන්ම ගංගානි කෞශල්‍යා මහත්මිය ඇතුළු පිනතුන්, විශේෂයෙන්ම දේශකයන් වහන්සේ වෙත අපටද ඉතා මෛත්‍රියෙන් ආශිර්වාද කොට තිබෙනවා. ඒ වගේම අපට ආශිර්වාද කිරීම වෙනුවෙන් මේ පිනතුන්ට අපි මේ කුසල් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ දේශනාවට මේ වැඩම කර වැඩ සිටිය අපේ යාපාවත්තේ සුගත රතන ස්වාමීන් වහන්සේ ප්‍රදාන ලක්වාසි ලෝකවාසි සියලු මහා සංඝරුවනටද මේ කුසල් සුවසේම නිවන් මඟ පූර්ණේ කර ගැනීමට හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්මරාජ මණ්ඩලවලටද, අවීචේ පටන් බවාග්‍රය දක්වා බිහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේටද අවසාන යාමේ අපගේ නමස්කාරය වේවා.
ක්ඛයෝ නිබ්බානං.